සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්කවේ සෝතාපට්ටි අංගානි කතමානි චත්තාරි සප්පරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති ඉමානිකෝ භික්කවේ චත්තාරි සෝතාපට්ටි අංගානීති සද්ධාවන්ත පින්වතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ පරලෝ සැපත් නිමල් සේනාධීර පියාණන්ට සහ මානෙල් සේනාධීර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එම දියණිය ඇතුළු සහෝදර සහෝදරයන් විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ මාස 3කට ඉහතදී 2023 ජූලි මාස 7 දින පරලෝ සැපත් නිමල් සේනාධීර පියාණන්ටත් මේත වසරකට පෙර පරලෝ සැපත් මානෙල් සේනාධීර මෑණියන්ටත් ජොසපින් රූපසිංහ ආච්චම්මා ඇතුළු මිය පරලෝගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් කර ගැනීමට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව එවගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ දායක පින්වත්තුන් අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ නිවන් මගට බැස ගැනීමට උපනිශ්‍රේ වන කරුණු පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කළේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේහි අංග සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩය. නිවන් මගට බැස ගන්නවා කියලා කියන්නේ එක් එක් ප්‍රමාණයෙන් අපට ඒක හඳුනා ගන්නට පුළුවන්. ඊටාම ශක්තිමත්ව ස්ථාවරව නිවන් මගට බැස ගැනීම දහමෙහි හඳුන්වන්නේ සෝතාපන්න කියලා. සෝත ආපන්න ශ්‍රෝත කියලා කියන්නේ එතන නිවන දෙසට ශ්‍රෝතසයි කියලා කියන්නේ සැඩපහරටනේ. එතකොට නිවන කරා කැඳවාගෙන යන නිවනින් කෙලවර වෙන ඒ නිවනතෙක් නොනවතින සැඩපහර තමයි ශ්‍රෝත කියලා මෙහිදී හඳුන්වන්නේ. එතකොට ශ්‍රෝත කියලා තවත් තැන්වල සැඩපහර හැටියට මේ සංසාර ගමන හඳුන්වන අවස්ථා තියෙනවා. මෙතන සෝතාපන්න කියන තැනදී නිර්වාණ ගාමිනී මාර්ගයේ දක්වන තැන සෝතාපන්න කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීම තෙක් යන ගමන් මගට නොනවති අපි කැඳවාගෙන යන සැඩ පහර තමයි එතන ශ්‍රෝත කියන්නේ. ඒක සෝතාපන්න කියන්නේ ඒ ශ්‍රෝතසට බැසගත්තු තැනැත්තා. එතකොට ඒ තැනැත්තා නැවත කවදාවත් ආපහු වෙන්නේ නැහැ, සසර අතරමං වෙන්නේ නැහැ, මග නවතින්නේ නැහැ. කොතරම් ප්‍රමාද වුණත් ආත්ම හතක් ඇතුළත භව ගමන නිමා කරන්නට ඒ තැනැත්තා සුදුසුකම් ලබනවා. එතකොට අන්න ඒ විදිහට නිවන් මගට හරියටම බැස ගැනීම හඳුන්වන්නේ සෝතාපන්න කියලා. ඉතින් එන් මෙපිට යම්කිසි කෙනෙකුට නිවන සඳහා අවශ්‍ය කාරණා, අවශ්‍ය සාධක තේරුම් අරගෙන පුහුණු කිරීම එයත් නිර්වාණගාමිනී මාර්ගයට යොමු වීමක් හැටියට, බැස ගැනීමක් හැටියට අපට සම්මුති වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. නමුත් ඒ ශ්‍රෝතාපන්න කියන තත්වයට පත් වෙන තෙක් ඒ තැනැත්තා නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කළාට ඒ ගමන අතරමඟ නවතින්නට පුළුවන්, වෙනස් වෙන්නට පුළුවන්, ආපහු කඩා වැටෙන්නට පුළුවන්. සමහරට කල්ප ගානක් වෙනත් වෙනත් මිත්‍යා මති මතාන්තරත් එක්කලා වෙනත් මාර්ගවල ගමන් කරන්නට පුළුවන්. නැවත සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණොත්, සිහි කල්පනාව ඉපදුනොත් යලිත් වතාවක් නිවන් මගට යොමු වෙන්නට පුළුවන්. මේ විදිහට ඒ ශ්‍රෝතාපන්න කියන ශක්තිමත් ස්වરૂපයෙන් අපි නිවන් මගට බැස ගන්නා තෙක් අපි නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කළාට ඒක එතරම් ස්ථාවර තත්වයක් නොවේ. ඒ නිසා තමයි බෞද්ධයන් හැටියට බොහෝ දෙනා වෑයම් කරන්නේ කොහොම හරි මේ ජීවිතේ, මේ ගෞතම බුද්ධ ශාසනේ අපි සෝවාන් වෙන්නට ඕන කියන අදහසක් බොහෝ දෙනා තුළ ඇති කරගෙන තියෙන්නේ මේ කාරණය තේරුම් ගත්තු නිසා. තව සමහර කෙනෙක් සෝවාන් වෙන්නට උත්සාහ කරනවා සැබවින්ම කෙලෙස් නැසීම, නිවන් දැකීම, භව ගමන නිමා කිරීම කියන කාරණේ වෙනුවට ඒ අය කල්පනා කරන්නේ සෝතාපන්න තත්වයට පත් වුනහම තමයි යම්කිසි කෙනෙකුගේ ගති නියත වෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සෝවාන් වූ කෙනෙක් නැවත කිසිදාක දුගතිගාමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියන මේ සතර අපාය උපදින්නේ නැහැ. ඒ තැනැත්තා සිහියෙන් මිය ගියත්, අසිහියෙන් මිය ගියත් සුගතියකම පමණයි උපදින්නේ, දුගතියෙහි උපදින්නේ නැහැ. දුගතියෙහි උපදින්නට අදාළ ජනක කර්ම ශක්තිය ඒ තැනැත්තා විසින් අහෝසි කරනවා අර සෝවාන් මාර්ගඥානයත් සමඟ. ඉතින් ඒ නිසා මේ කාරණය අහලා දැනගත්තහම බොහෝ දෙනා මේ භවයේ හෝ මේ ගෞතම බුද්ධ සාධනේ කොහොම හරි සෝවාන් වෙන්නට ඕන කියලා උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ කෙලෙස් නැසීම කියන උසස් පරමාර්ථය ඇත්තුවම නෙමෙයි, සමහර වෙලාවට අර අපායට නොපැමිණ සුවපත් සසර ගමනේ ජීවත් වෙන්නට නම් හොඳම උපාය මාර්ගය තමයි සෝවාන් ඵලයට පත් වෙන එක කියලා හිතාගෙන ඒ විදිහට සෝවාන් ඵලය අපේක්ෂා කරමින් කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ වැටහීම එතරම් නිවැරදි වැටහීමක් නෙමෙයි. නිවැරදි වැටහීමක් නෙමෙයි කියන්නේ අපි සෝවාන් ඵලයට පත් වෙන්නට අපට පුළුවන් වෙන්නේ, ඒ සඳහා සුදුසුකම් ලැබෙන්නේ නිර්වාණගාමිනී මාර්ගයට ස්ථාවරව බැස ගන්නට පුළුවන් වෙන්නේ අපට කෙලස් නැසීම කියන අරමුණ ඇතිව කටයුතු කළොත් පමණයි. දැන් බොජ්ජංග ධර්ම ගැන හැම කතා කරනකොට පින්නතුන් අහලා ඇති, බොජ්ජංග කියලා කියන්නේ බෝධියට අංග වූ, බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ සඳහා අංග හැටියට දැක්වෙන සති සම්බොජ්ජංගේ ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ කාරණා නිකම්ම බොජ්ජංග ධර්ම වෙන්නේ නැහැ. සතිය වැඩූ පමණට ඒක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. ඒක බොජ්ජංගයක් බවට පත් වෙන්නේ සතිය දියුණු කරලා ඊට පස්සේ ඒක පුහුණු කරන්නට ඕන විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සග්ග පරිණාමී කියන මේ ක්‍රමවලින්. එහෙම නැත්නම් මේ දැක්ම එකට එකතු වෙන්න ඕන. මොකද්ද ඒ කාරණා හතරෙන් සඳහන් කරන්නේ? විවේක නිශ්චිත කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියලා කියන්නේ කාර්ය බහුල බවින් කය නිදහස් කරගෙන භාවනාවට, ගුණධම් වැඩිවීමට යෝග්‍ය ආකාරයෙන් කය සංසුන් කර ගැනීම, සැහැල්ලු කර ගැනීම. චිත්ත විවේක කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. උපදි විවේක කියලා කියන්නේ පංචස්කන්ධයෙන් මිදීම. පංචස්කන්ධයෙන් මිදෙනවා කියලා කියන්නේ නැවත උපතක් නැහැ කියන එකයි. ඉතින් නැවත උපතක් නැති වෙන්නේ සියලු කෙලෙස් ධර්ම අවිද්‍යා තෘෂ්ණා මුල් කොටගත් සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කළොත් පමණයි. එතකොට අන්න ඒ අවබෝධය ඇතිව මම මේ වෑයම් කරන්නේ, මේ සිහිය පුහුණු කරන්නේ, මේ සමාධිය පුහුණු කරන්නේ, මේ උපේක්ඛාව පුහුණු කරන්නේ, මේ ප්‍රීතිය පස්සද්ධිය මේ සියල්ලක් මම ප්‍රගුණ කරන්නේ මේ පංචස්කන්ධයෙන් නිදීම සඳහා, මේ උපත නැවැත්වීම සඳහායි කියන අවබෝධය ඇතිව පුහුණු කළොත් තමයි ඒ ගුණය කෙලෙස් ප්‍රහාණයට, නිර්වාණ අවබෝධයට උපනිශ්‍රේ වෙන්නේ. බෝධිය සඳහා අංගයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙනවා. ඒ වගේම විරාග නිශ්චිත කිවි රාග කියලා කියන්නේ ඇලෙන ගතිය. ඒතර විරාග කියලා කියන්නේ නොයල්ම පිලිස. ඒතර දැන් සමාධිය වඩනකොට එහි තියෙන සුවයත් එක්කලා ප්‍රතඥන මනසෙහි ඇලෙන ගතිය වැඩි. ඒක දැඩිව උපාදාන කරන ගතිය වැඩි. දැන් භාවනා කරන බොහෝ දෙනා වුණත් ඒ භාවනාවේදී දැනෙන සුවය, සැහැල්ලුව, කායික මානසික ඒ සුවදායක තත්වයට දැඩිසේ ඇලෙනවා. එතකොට ඒ භාවනාවට වාඩි වෙන්නෙම අදත් මේ විදිහට බොහොම කායික මානසික සුවතාවයෙන් මේ කටයුත්ත කරන්න ලැබුණොත් හොඳයි කියන අපේක්ෂාවෙන්. එතකොට එහෙම වුණ ගමන් ඒතනත්තා පංචස්කන්ධයෙන් මිදෙන්න, කෙලස් වලින් මිදෙන්න කියන අර විරාගී බව ගොඩනගනවා වෙනුවට පවතින සුවදායක තත්ත්වයක් එක්ක ඇලිලා බැඳිලා පවතින්නට හේතු වෙනවා. එතකොට ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නත් නම් කොයිතරම් සුවයක් සැහැල්ලුවක් ආවා වුණත් මම මේ නොයල්ම පිණිසයි මේ ගුණය පුහුණු කරන්න කියන අවබෝධය, ඒ සති සම්පජඤ්ඤය තිබුණොත් තමයි ඒ තැනැත්තාට ඒ ප්‍රයත්නය, ඒ උත්සාහය කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ. ඊළඟට නිරෝධ නිශ්චිත කිව්වේ, නිරෝධ කියලා මෙතන හඳුන්වන්නේ අනුත්පාද නිරෝධය, නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ඊළඟට වොස්සග්ග පරිණාමය කියලා කියන්නේ, වොස්සග්ග කියන්නේ අත්හැරීම, ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය, කාමයන් අත්හැරීම. එතකොට ඒ කියන්නේ නිවනයි. එතකොට හරියටම ඍජුවම කෙලස් නැසීම කියන කාරණේ ඉලක්ක කොටගෙන උත්සාහ කළොත් තමයි බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. ඉතින් බොජ්ජංග ධර්ම නොඅඩා සෝවාන් වෙන්නටවත්, සකෘදාගාමි වෙන්නටවත්, අනාගාමි වෙන්නටවත්, අරහත්ත්වයට පැමිණෙන්නටවත් පුළුවන් කමක් නැහැ. බොජ්ජංග ධර්ම වැඩෙන්නට නම් හරියට පැහැදිලිව කෙලෙස් නැසීම, පංචස්කන්ධයෙන් මිදීම කියන කාරණේ ඉලක්ක වෙන්නට ඕන. එහෙම නැත්නම් මම අපායෙන් මිදෙන්නට ඕන, සසර දුක් විඳින්න නැතුව සුවසේ ඉන්නට ඕන කියලා ඒ අදහසින් සෝවාන් වෙන්න උත්සාහ කළාට ඒ තැනත්තාගේ ප්‍රයත්නය සාර්ථක වෙන්නේ නැහැ. මොකද එහෙම වංචනිකව නිවන් දකින්න බෑ. අපේ මනස ඉතාම සති සම්පජඤ්ඤයෙන් යුක්තව අවදි වෙන්නට ඕන. ඒ අවදි වීම ඉලක්ක වෙන්නට ඕන කෙලින්ම කෙලස් නැසීමට. ඉතින් අන්න ඒ විදිහට මේ ගමන හරියට දැනගෙන අපි පුහුණු කරන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම උපදෙස් දෙන්නේ, ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි, දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මම කෙලස් ප්‍රහාණය, එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීම ගැන දේශනා කරන්නේ. නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට නොවේ. මොනෝ දන්න කෙනාටද, මොනෝ දකින කෙනාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා දක්නා තැනැත්තාට. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය සහ නුවණ. සති සම්පජඤ්ඤයෙන් යුක්තව නිවැරදිව මේ නිර්වාණගාමිනී මාර්ගය තේරුම් ගන්නට, තමන්ගේ මනෝභාවයන් තේරුම් ගන්නට දක්ෂ තැනැත්තාට පමණයි මේ මඟ යන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති තැනැත්තාට නොවේ කියලා. ඉතින් මේ කරුණු අපි මූලික වශයෙන් සිහිපත් කළේ මේ නිවන් මඟට බැස ගැනීම කියන එක වංචනිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතන වංචනිකව කියලා අදහස් කරන්නේ ලෝකේ රවටනවා කියන එක නෙමෙයි. අපේ මනසේ තියෙන වංචක ධර්ම කියලා. වංචක ධර්ම කියන්නේ දැන් ලෝකේ රවටන්නට උත්සාහවත් වෙන තැනත්තා තමන් දන්නවා තමන් ළඟ එහෙම ගුණයක් නැහැ. මම මේ ලෝකය මුලා කරන්නට, ලෝකයා නොමග යවන්නට මම මේ විදිහෙන් පෙනී හිටිනවා කියලා දැනගෙනයි ඒ තැනත්තා එක කරන්නේ. ඒතර ලෝකේ අනිත් අය රැවටුණාට තමන් රැවටිලා නැහැ. නමුත් මේ වංචක ධර්ම කියන්නේ ලෝකයයි රවට්ටන්න යන්නේ නැහැ අපි. නමුත් අපේ මනෝභාවයන්ට අපි රැවටිලා. කොහොමද එහෙම වෙන්නේ? අපේ මනසේ මතුවෙන යම් යම් ක්ලේශ ධර්ම තියෙනවා. ඒ ක්ලේශ ධර්ම අපට ක්ලේශයක් හැටියට තේරුම් ගන්න බෑ. ඒක ගුණයක් හැටියට, කුසලයක් හැටියට, සද්ධර්මයක් හැටියට තමයි අපි වරදවා හඳුනාගන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ තේරුම් ගැනීමේ දුෂ්කරතාවය නිසා. අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ මේ හැම කරුණක්ම එකකට එකක් වෙනස් වෙන ඒ ධර්මයට ආවේනික ගති ලක්ෂණ කියලා. උදාහරණයක් ඇටියට ගත්තොත් රාගය කියන්නේ ක්ලේශයක්, සද්ධාව කියන්නේ කුසලයක්. එතකොට ඒක අපි දන්නවා. දන්නවා වුණාට ශ්‍රද්ධාවේ තියෙන ගති ලක්ෂණයි රාගයේ තියෙන ගති ලක්ෂණයි සූක්ෂම විදිහෙන් ක්‍රියාත්මක වෙනකොට කෙනෙකුට දක්ෂ නොවන කෙනෙකුට මේ රාගයයි මේ සද්ධාවයි කියලා වෙන් කරගන්නට අපහසු තරමට සූක්ෂම ගති ලක්ෂණ එක වගේ පෙනෙන ගති ලක්ෂණ ඒ දෙකේම තියෙනවා. සද්ධාව ඇති වෙන තැනත්පත් ඒ සද්ධාවට අරමුණු වෙන පුද්ගලයා කෙරෙහි යම්කිසි ප්‍රසාදනීය හැඟීමක් ඇති කරගන්න. රාගය ඇති වෙන පුද්ගලයාටත් ඒ රාගයට ඉලක්ක වෙන පුද්ගලයා පිළිබඳව ස්ත්‍රිය හෝ පුරුෂයා පිළිබඳ ප්‍රසාදනීය හැඟීමක් ඇති වෙනවා. එතකොට සද්ධාව ඇති කෙනා නැවත නැවත ඒ සද්ධාවට යොමු වුණු පුද්ගලයා දකින්න කැමති. රාගය ඇති වුණහම ඒ රාගයට අරමුණු වුණු කෙනා නැවත නැවත දකින්න කැමති. සද්ධාව ඇති කෙනා ඒ තමන් සද්ධාවෙන් යොමු වුණු පුද්ගලයාට ඇහුම්කන් දෙන්න කැමති. රාගය ඇති වුණු පුද්ගලයාට ඇහුම්කන් දෙන්න කැමති. සද්ධාව ඇති වුණු පුද්ගලයා ඒ සද්ධාවෙන් පැහැදුණු තැනැත්තාට පරිත්‍යාග කරන්නට කැමති. රාගය ඇති වුණහමත් ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා කෙරෙහි බොහෝ දේ තමන් සන්තක දේ දෙන්නට පරිත්‍යාග කරන්න කැමති. මෙන්න මේ වගේ ඉතා සූක්ෂම විදිහට එක වගේ පෙනෙන ගති ලක්ෂණ තියෙනවා. හැබැයි එහෙම එක වගේ පෙනුණා වුණාට රාගය කියන්නේ වෙනම අනන්‍ය ගති ලක්ෂණ තියෙන අකුසල ධර්මයක්. සද්ධාව කියන්නේ වෙනම අනන්‍ය ගති ලක්ෂණ තියෙන කුසල ධර්මයක්. එතකොට අර එක වගේ පෙනෙන සාධක දිහා බැලුවහම අපිට මේ රාගයද සද්ධාවද කියලා හඳුනගන්න පහසු නෑ. අනන්‍ය ලක්ෂණ, අනන්‍ය ලක්ෂණ කියන්නේ ආවේනික ලක්ෂණ, අනිත් ඒවායින් වෙන්කොට හඳුනාගත හැකි ලක්ෂණ. ඒවා ඉතාම සූක්ෂමයි. ඒවා පිළිබඳව හොඳට සිහිනුවණින් තේරුම් අරගෙන ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ රාගය නොවේ මේ සද්ධාවයි, මේ සද්ධාව නොවේ මේ රාගයයි කියලා හරියට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම වෙන් කරගන්න බැරි වුණු ගමන් අපේ මනසේ කෙනෙකු පිළිබඳව ඇති වෙන රාගය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් හැටියට එකට හැසිරෙනවා කියන එක විතරක් නෙමෙයි. රාග කියලා කියන්නේ දර්ශන රාග. ඒ කියන්නේ දකින්නට කැමති බව. ඒ දර්ශනය කෙරෙහි ඇලෙනවා. සවන රාග. ඒ කියන්නේ හඬ කටහඬ කෙරෙහි ඇලෙනවා. ඒ ඇසීම පිළිබඳව තියෙන බන්ධනය. ඊළඟට සමුල්ලපන රාග, කතා කර කර ඉන්නට කැමති වෙනවා. ඊළඟට කාය සංසර්ග රාග, ස්පර්ශ වෙන්නට කැමති වෙනවා. මේ විදිහට රාගයේ විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට ඒ ප්‍රභේදයන් පිළිබඳවත් ඒවාෙහි අනන්‍යතාවය පිළිබඳවත් හඳුනා නොගත්තු කෙනෙකුට සමහර විට අපි හිතමු ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනවා. උන්වහන්සේගේ රූපය බොහොම ප්‍රසන්නයි, කටහඬ බොහොම ප්‍රියමනාපයි. එතකොට තමන් කැමති විදිහට විවිධ උපමා උදාහරණ දක්වමින් උන්වහන්සේ දේශනාව කරනවා. එතකොට ඒ බඳු කෙනෙක් කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට ප්‍රසාදයක් ඇති වෙලා මේ හැමදෙරෝ කොහෙද වැඩ ඉන්නේ සොයන්න උනන්දු වෙනවා. නැවත නැවත උන්වහන්සේගේ දේශනා අහන්න යොමු වෙනවා. උන්වහන්සේට දන් දෙන්න පරිත්‍යාග කරන්න යොමු වෙනවා. එතකොට මේ ඔක්කොම සද්ධාවේ ලක්ෂණ. හැබැයි අවාසනාවට වගේ රාගයේ හිත් එබඳු ලක්ෂණ මතුවෙන්නට පුළුවන්. ඒ නිසා අපි යලි යලි පරීක්ෂා කරලා බැලුවොත් පමණයි අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ ඇති වෙලා තියෙන්නේ උන්වහන්සේ දේශනා කළ ධර්මකාරණා පිළිබඳ ප්‍රසාදයක්ද, එහෙම නැත්නම් ඇලීමක්ද. එතකොට සමහර කෙනෙක් ඒ කටහඬට ඇලෙනවා, සමහර අය රූපයට ඇලෙනවා, සමහරු උන්වහන්සේ දේවල් පැහැදිලි කරන විදිහට, හඬ උච්චාරණය කරන විදිහට, වචන පාවිච්චි කරන විදිහට ඒ විලාසයට ඇලෙනවා. එතකොට මම මේ ඇලෙලා තියෙන්නේ, මම උන්වහන්සේට කැමති වෙලා තියෙන්නේ මේ දේවල් වලටද? එහෙම නැත්නම් උන්වහන්සේ පැහැදිලි කළ ධර්මකාරණා වටහාගෙන ඒවා පුහුණු කිරීමේ අවශ්‍යතාවය මතද? මේවා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවේ නැතිනම් අපට සද්ධාව වගේ අර දර්ශන රාගය, සවන රාගය මතුවෙන්නට පුළුවන්. ඒව ඔස්සේ අපි ක්‍රියාත්මක වෙනකොට මම නම් කැමති අරහාමුදුරන්ටයි, මං ඒ හාමුදුරුවන්ගේ බණ විතරයි අහන්නේ. එතකොට මොකක් නිසාද ඒ හාමුදුරන්ට කැමති වුනේ, මොකක් නිසාද ඒ හාමුදුරන්ගේ බණ පමණක් අහන්නේ කියලා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරේ නැත්තම්, ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් විමසා බැලුවේ නැත්තම් අපි බොහෝ කොට වංචක ධර්ම වලට හසු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට වංචක ධර්මවලට හසු වෙලා නිවන් මගට බැස ගන්නට බෑ. නිවන් මගට බැස ගන්නට නම් අපි තුල හොඳ සති සම්පජඤ්ඤයක් අවදි කර ගන්නට වෙනවා. ඇත්තටම අපේ ඉලක්කය නිවන් දැකීම, කෙලෙස් නැසීම කියන කාරණයද අපේ ඉලක්කය. එහෙම නැත්නම් මේ පීඩාවෙන් නිදහස් වෙලා, මේ කර්කශ භවෙන් නිදහස් වෙලා සුවසේ ජීවත් වෙන්නද මට ඕන කරන්නේ? ඒකටද මම මේ දඟලන්නේ? මේව නැවත නැවත විමසා බලන්නට ඕනේ. එහෙම නොවුනොත් අපි නිවන් මාර්ගට බැසගත්තා කියලා හිතාගෙන අපි ගමන් කරනවා. නමුත් නිවන් මාර්ගෙන් බොහෝ දුරස් වෙලා. මේ කාරණා මේ විදිහෙන් පැහැදිලි කරන්න පින්නතුනේ අපේ ජීවිතේම අපි අත්දැකීමක් හැටියට ලබලා තියෙනවා. පැවිදි වෙච්ච මුල් කාලේ අපටත් ලොකු ඕනකමක්, ලොකු උනන්දුවක් තිබුණා මේ ජීවිතේ කොහොම හරි සෝවාන් ඵලයටවත් පත් වෙන්නට ඕන කියලා. නමුත් ටික කාලයක් යනකොට මට දැනෙන්න ගත්තා ඒ අදහස ඇතුලේ තවත් අදහසක් තියෙනවා. මොකක්ද? මට රහත් වෙන්න ඕන නෑ මේ ජීවිතේ. මේ ජීවිතේ රහත් වෙන්න ඕන නෑ. සෝවාන් ඵලයටපත් වෙලා තව ටිකක් සසරේ අනිත් අයට උදව් කරමින්, අනිත් අයට ධර්ම මාර්ගය කියා දෙමින් එහෙම ඉන්න එක සුදුසුයි. හැබැයි මේ ජීවිතේ කොහොම හරි සෝවාන් වෙන්නට ඕන. දැන් මේ ජීවිතයෙන් භවගමන නිමා කරනවද කියලා කල්පනා කරනකොට ඒකට මනසේ ඇච්චර රුචිකත්වයක් එන්නේ නැහැ. හැබැයි ඉක්මනට සෝවාන් වෙන්නට ඕන කියන අදහසක් එනවා. එතකොට වඩා පරිස්සමින් කල්පනා කරලා බැලුවාම එතන තියෙන්නේ කෙලස් නැසීමේ, නිවන් දැකීමේ ඕනෑකම නෙමෙයි, මේ පීඩාවන්ගෙන් නිදහස් වෙලා, අපහසුතාවයන්ගෙන් නිදහස් වෙලා, අර දුගතිගාමි වෙයිද කියන භීතිය නිසා දුගතියෙන් රැකිලා සුගතිගාමීව සුවපත්ව සසරේ පවතින්නට තියෙන විදිහේ එක්තරා තෘෂ්ණා මූලික හැඟීමක් තමයි ඒ අදහසත් එක්කලා මතුවෙමින් පවතින. ඉතින් ඒවා තේරුම් ගන්නට අපට කාලයක් ගත වෙනවා. ඉතින් එහෙම තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට ඒ කෙලස් නැසීමේ හැබෑ උත්සාහය අපට මතු කර ගන්නට පුළුවන් වෙන්නේ. මොකද අපේ ಗುಣධම් වඩන්න කුඩා කාලේ වසර අවුරුදු 10 11 වගේ වයසේදී අපි යමුනේ ඇත්තටම ලොකු භීතියක් එක්කලා. මොකද්ද භීතිය කියලා කිව්වේ? ඒක ස්වාමින් වහන්සේ නමක් ධර්මදේශනාවක් කළා. මේ සතුන් මැරීමේ ආදීන උකුණන් මැරුවාම ඒයින් සිද්ධ වෙන ආදීන වේ ගැන පැහැදිලි කරමින් උන්වහන්සේ දේශනාවකදී යම් කතාවක් කිව්වා. ඒ කතාව ඇහුවහම අපිට ලොකු තැතිගැන්මක් ඇති වුණා. අපේ ජීවිතෙත් අපි මදුරුව මරලා තියෙනවා, මැස්සු මරලා තියෙනවා, උකුණු මකුණු මරලා තියෙනවා කුඩා කාලේ. එතකොට ඒවට විපාක ලැබෙන්නට ගියොත් කොච්චර කාලයක් නිරේ දුක් විඳින්නට වෙයිද? එහෙම හිතිලා ඇතිවෙච්ච භීතිය නිසා ඉක්මනට ගිහිල්ලා අම්මගෙන් ඇහුවා, අම්මේ මමත් වෙන්නද සිල් ගන්නෑ. මොකද දැන් ඒ කරපුවන් ඔකලා කරන්නට බෑ. දැන් මේකෙන් මොකද්ද, කොහොමද වළකින්නේ කියලා කල්පනා කරනකොට අපිට මතක් වුණා අම්මයි කිරියම්මයි සිල් ගන්න යනවා. ඒත් එක්ක සිල් ගන්න ගියා නම් හොඳයි. එතකොට මම ඉක්මනට ගිහින් ඇහුවා මේ මමත් වෙනද සිල් ගන්න යන්නේ කියලා. අම්මා බොහොම කැමති වුණා. එදා ඉඳලා මම සිල් ගන්න ගියා. එතකොට අපාය භීතිය නිසා තමයි ඒ ගුණධම් වඩන්නට යොමු වුණේ. ඊට පස්සේ අනුක්‍රමයෙන් පැවිදි වුණා. එහෙම පියවරෙන් පියවර තමයි ඉදිරියට ගියේ. එහෙම නැත්නම් එකපාරට මේ සසර දුකයි, මේකෙන් නිදහස් වෙන්නට ඕන, කෙලෙස් නසන්නට ඕන, පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන කියලා එහෙම අදහසක් නෙමෙයි. අපි වැඩි දෙනෙකුට මූලික වශයෙන් එන්නේ දුක් විඳින්න බෑ, මේ සසරේ දුක් විඳින්න බෑ කියන අදහස. හැබැයි දුක හැටියට අපි හඳුනාගන්නේ අමාරුව, කැක්කුම, පීඩාව, අර දුක්ඛ වේදනාව තමයි අපි ගොඩක් දෙනා දුක හැටියට හඳුනාගන්නේ. අන්න එතනයි පටලැවෙන්නේ. ඇත්තටම නිවන් මඟට බැස ගන්න දුක තමයි තේරුම් ගත යුත්තේ. තථාගතයන් වහන්සේත් බෝසත් අවදීදී මේ දුක මොකක්ද, ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද, ඒ සඳහා මඟ කුමක්ද, ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියලා සොයමින් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව මතු කරගන්නේ. ඒ නිසා දුක දැන ගැනීම තමයි නිවන් මඟට බැස ගැනීමට අවශ්‍ය වෙන්නේ. නමුත් අපි ගොඩක් දෙනා දුක කියලා හඳුනාගන්නේ බහුලව අර දුක්ඛ වේදනාව. ඒ කියන්නේ වේදනාවේ අවස්ථා තුනක් තියෙනවානේ, සුඛ, දුක්ඛ, උපේක්ඛා කියලා. ඒයින් අර දුක්ඛ වේදනාව, සුඛ වේදනාව සහ උපේක්ඛා වේදනාව කියලා තවත් දෙකක් තියෙනවා. ඒයින් දුක්ඛ වේදනාව අපි දුකයි කියලා හඳුනාගන්නවා. මොකද මේ වේදනාවෙන් අපට දැනෙන ස්වરૂපය තමයි අපි දුක හැටියට හඳුනාගන්නට දිගු කලක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒ වේදනාවෙන් අපට දැනෙන දුක තේරුම් ගත්ත ගමන් අපට ඕන වෙන්නේ කෙලෙස් නසන්නටවත් පංචස්කන්ධයෙන් මිදෙන්නටවත් නෙමේ, දුක්ඛ වේදනාවෙන් ගැලවිලා සුඛ වේදනාව මතු කරගන්නට. එතකොට සුඛ වේදනාව හැටියට ආපහු අපි ඇලෙන්නේ බැඳෙන්නේ මොනවෙහිද? සංස්කාර ධර්මයන්ගේ. නවතත් පංචස්කන්ධය ඇලෙන. ඒතර සුඛය ප්‍රාර්ථනා කරනවා. සුඛය ප්‍රාර්ථනා කරනකොට අපි ඒ සඳහා පින්කම් කරමින් නැවත නැවත භවය පවත්වන්නට වෑයම් කරනවා. මොකද ඒ සුඛය විඳින්නට නම් අපි භවයේ පවතින්නට ඕන. මෙන්න මේ වගේ අර දුක්ඛය අපි යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තියෙනවා. හැබැයි තේරුම් අරන් තියෙන්නේ දුක්ඛ වේදනාව ගැන. ඉතින් දුක්ඛ වේදනාව තේරුම් අරගෙන නිවන් දකින්නට බෑ. ඇයිද? දුක්ඛ වේදනාව වැටහීම මනුෂ්‍යයින්ට විතරක් නෙමෙයි තිරිසන් සතුන්ටත් තියෙනවා. තිරිසන් සතාටත් කායික පීඩාව, මානසික පීඩාව දැනෙනවා. එතකොට කායික පීඩාව දැනනවා කියන්නේ ඒ සතාගේ අතක් පායක් කැඩුනහම, තුවාලයක් වුනහම, කයට යම් හානියක් වුනහම ඌ කෑ ගහනවා, කෙඳිරි ගන්නවා. ඇයි? ඒ දුක්ඛ වේදනාව දැනෙන නිසා. ඒ වගේම මානසික පීඩාවක් ඒ සතාට දැනෙනවා. පැටියෙක් නැති වුනහම ඌ හඬනවා, වැළපෙනවා, කෙඳිරි ගන්නවා, සොයනවා. ඒ වගේම තමන්ව ගොදුරු කරගන්නට තවත් සතෙක් ආවොත් භීතියෙන් කෑ ගහනවා. ඒ කුමක් නිසාද? මේ මානසික පීඩාවත් ඒ සත්තුන්ට දැනෙනවා. ඒතර කායික පීඩාව සහ මානසික පීඩාව නම් දුක කියන්නේ, එය පමණක් නම් තිරිසන් සත්තුන්ටත් ඒ දුක හඳුනාගෙන නිවන් දකින්නට පුළුවන් වෙන්නට. ඒ නිසා තිරිසනුන්ටත් සාධාරණ වූ කායික මානසික පීඩාව තේරුම් අරගෙන නිවන් දකින්න බෑ. ආරයන් වහන්සේලා දකින ආකාරයෙන් සංස්කාර ධර්මයන්ගේ දුක දකින්නට පුහුණු වෙන්නට ඕන. එතනට සති සම්පජඤ්ඤේ ප්‍රඥාව අවදි කරගන්නට ඕන. අන්න ඒ විදිහට ආරයන් වහන්සේලා දකින දුක්ඛය දැකගත්තොත් තමයි යම්කිසි කෙනෙක් නිර්වාණ මාර්ගයට යොමු වෙන්නේ. අර තිරිසන් සතුන්ටත් සාධාරණ දුක නෙමෙයි. තිරිසන් සතුන්ටත් සාධාරණ දුක කියලා කිව්වේ දුක්ඛ වේදනාව, කායික දුක්ඛය, මානසික දුක්ඛය හැටියට අපි හඳුනා ගන්න පීඩාව, අපහසු, හැක්කුම, අමාරුව, දුක්ඛ වේදනාව කියන කාරණා. ඉතින් එය දකින්න දකින්න අපේ මනස පෙළඹෙනවා ඒ දුක්ඛ වේදනාවෙන් නිදහස් වෙලා සුඛ වේදනාව අත්පත් කරගන්නට. එතකොට ඒ කුඩා කාලේ අපේ මනසෙත් ඒ සෝවාන් වෙන්න ඕන, සෝවාන් වෙන්න ඕන කියලා ලොකු උනන්දුවක් තිබුණේ කෙලස් නැසීම සඳහා නෙවෙයි, භවගමන නිමා කිරීම සඳහා නෙමෙයි, පංචස්කන්ධයෙන් මිදීම සඳහා නෙමෙයි. අපේ මනසෙම මතු වුණු අර අපායගාමී වෙලා දුක් විඳින්න වෙයිද, ඒකෙන් ගැලවෙන්නේ කොහොමද, ඒ කායික මානසික පීඩාව දුරු කරගෙන සුවසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ ඇති වුණු මනෝභාවය විසින් තමයි ඉක්මනින් සෝවාන් වෙන්න ඕනෑ කියන තැනට අපිව පෙළඹෙව්වේ. ඉතින් මේක හරියට සති සම්පජඤ්ඤයෙන් අපි විග්‍රහ කරගත්තේ නැතිනම් අපි දිගින් දිගටම ඒ අදහස තුල පවතිනවා. එතකොට අපට හිතෙන්නේ මම දැන් මේ නිවන් මගට බැස ගන්නට, සෝවාන් වෙන්නට තමයි උත්සාහ කරන්නේ කියලා. නමුත් එතන තියෙන්නේ කෙලස් නැසීමවත්, පංචස්කන්ධයෙන් මිදීමවත්, භවය නැවැත්වීමවත් කියන අදහසක් නෙමෙයි, පීඩා දුරු කරගෙන සුවසේ සසර පැවතීමේ උනන්දුවක්. අන්න ඒ විදිහට අපි හුඟක් වෙලාවට අපේ සිතේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් ගුණ ධර්ම හැටියට, කුසල ධර්ම හැටියට රැවටිලා අපි ඒවට හසු වෙනවා. ඒවා තමයි වංචක ධර්ම කියලා හැඳින්වෙන්නේ. එතකොට එබඳු ස්වභාවයකින් අපට නිවන් දකින්නට බෑ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන ආර්යයන් වහන්සේලා කවර ආකාරයෙන්ද මේ සංසාරයේ දුක දැක්කේ? උන්වහන්සේලා දැක්කේ අර අමාරුව, කැක්කුම, පීඩාව කියන එක විතරක් නෙමෙයි. එහෙම දැක්කොත් ඉතින් දුක් වේදනාවෙහි විතරයිනේ දුක දකින්න වෙන්නේ. ඒතර සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව. ආර්යයන් වහන්සේලා ඒවත් දුකයි කියලා දැක්කා. ඒ කොහොමද දැක්කේ? ආර්යයන් වහන්සේලා දුක දැක්කේ වේදනාවෙන් නොවේ. වේදනාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් අතර එක් සංස්කාරයක් පමණයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය ගත්තහම ඒන් එක් ස්කන්ධයක් පමණයි වේදනා කියන්නේ. ඒනොත් දුක් වේදනාව කියලා කියන්නේ ඒනොත් එක කොටසක් විතරයි. එතකොට ඒ එක කොටසක් විතරක් දැකලා නිවන් දකින්න බෑ. සබ්බේ සංඛාරා දුක්ඛ, මේ සියලුම සංස්කාරයන් දුක්ඛ. රූපයක් දුක්ඛ, වේදනාවක් දුක්ඛ, සංඥාවක් දුක්ඛ, සංඛාරයක් දුක්ඛ, විඥානයක් දුක්ඛ. එතකොට මේ වේදනාවේ දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි, සුඛ වේදනාවත්, උපේක්ඛා වේදනාවත්, සෝමනස්ස වේදනාවත්, දෝමනස්ස වේදනාව, මේ සියල්ලක්ම දුක්ඛ කියලා කොහොමද දකින්නේ? එහෙම දකින්නට පුළුවන් වෙන්නේ අර දුක්ඛ වේදනාවෙන් පමණක් නෙමෙයි, ආර්යයන් වහන්සේලා මේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ වලින් තමයි දුක හඳුනාගත්තේ. ඒ කියන්නේ සංකත, විපරිණාම, පීලන, සංతాප කියන මේ ලක්ෂණ වලින් එකක් හෝ යම් තැනක තියෙනවා නම් ඒක දුක්ඛ ධර්මයක්. ඇත්තටම බුදුදහමේ මේ දුක්ඛ කියන වචනය ගැඹුරු අර්ථයක් ඇති වචනයක්. එයින් අදහස් කරන්නේ දූ කියන නිපාතයෙන් දක්වන්නේ නින්දිතාර්ථය. මාප්‍රාණ ක කියන්නේ සම්පූර්ණ වචනයක්. එයින් අදහස් කරන්නේ හිස් බව. එතකොට දුක්ඛ කියලා කියන්නේ නින්දිත වූ හිස් ගතිය. දැන් මේ අවකාශයේ තියෙන හිස් ගතිය අපට යම් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්, ගොඩනැගිලි හදන්නට පුළුවන්, අපට කය පවත්වන්නට පුළුවන්, රැස් වෙන්නට පුළුවන්, බණ දහම් අහන්නට එකතු වෙන්නට පුළුවන්. අවකාශීය හිස් ගතිය අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. හැබැයි මේ සංස්කාර ධර්මයන්ගේ, සංස්කාර ධර්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව තමයි සංකත කියලා කියන්නේ. සංකත කියලා කියන්නේ එක දුක්ඛ ලක්ෂණයක්. එලාට දෙවන දුක්ඛ ලක්ෂණය තමයි විපරිණාම. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන ගතිය, බිඳී යන ගතිය. ඊළඟට පීලන කිව්වේ පීඩාකාරී බව. සන්තාප කියලා කිව්වේ දැවෙන තැවෙන ගතිය. දැන් එතකොට මෙන්න මේ ලක්ෂණ වලින් තමයි ආර්යයන් වහන්සේලා දුක්ඛය තීරණය කරන්නේ, දුක්ඛය හඳුනාගන්නේ. දැන් සංකත විපරිණාම කියලා සඳහන් කළේ සංකත කියලා කිව්වේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න. හේතුප්‍රත්‍යයෙන් හටගත්තට ගැටලුවක් නැහැ. එය සදාකාලිකව පවතිනවා. නමුත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මවල අනිවාර්ය ලක්ෂණයක් තමයි විපරිණාමය, වෙනස් වීම, බිඳී යාම. එතකොට හටගෙන නිරුද්ධ වෙනවා, යලිත් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට අපි දැන් අද ආහාර ගත්තහම සුවයක් පහසුවක් දැනෙනවා, හෙට වෙනකොට ආය බඩගින. හෙට ආය ආහාර ගත්තහම නැවත සුවයක් දැනෙනවා, අනිද්දාට ආය බඩගින. මෙහෙම මුළු ජීවිත කාලෙම අපි ආහාර අනුභව කළත් සුළු වේලාවකින් යලි කුසගිනියන්නේ ඇයි? ඒ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන සුවය පහසුව වැඩි වේලාවක් පවතින්නේ නැහැ. එය නිරුද්ධ වෙනවා, විපරිණාමයටපත් වෙනවා. එතකොට ආය කුසගිනි පීඩාව ඇතිනවා, ආයත් ආහාර ගන්නවා. මෙහෙම මුළු ජීවිත කාලයක්ම අපි ආහාරගෙන අභාවයට යනවා, මරණයටපත් වෙනවා. යලි කයක් ලැබෙනවා, ඒ කය නඩත්තු කරන්න ආයත් කෑම කවන්නට ඕන. ඊට පස්සේ ඒකත් නඩත්තු කරලා යම් කාලයකදී අභාව ප්‍රාප්ත වෙනවා, යලිත් කයක් ලැබෙනවා, ඒකත් නඩත්තු කරන. දැන් මුළු සසර ගමනේම අපි මෙහෙම කෑම කාලා මොනවද අපට ලැබිලා තියෙන්නේ? මොකක්වත් නැහැ. අන්න ඒක තමයි නින්දිත වූ හිස් ගතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අතහරින්නටත් බෑ, නවත්තන්නටත් බෑ. ඒක කලයි කියලා අමුතුවෙන් ලැබෙන ප්‍රතිලාභයකුත් නැහැ, යහපතකුත් නැහැ. අපට తాවකාලිකව බැලුවෙන් පස්සේ ඒ වෙලාවට රසයක් දැනෙනවා, සුවයක් දැනෙනවා, කුසගිනි පීඩා නිවිලා ආස්වාදයක් දැනෙනවා. හැබැයි ඒ ආස්වාදේ, ඒ සුවේ, ඒ පහසුව හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා. ආහාර සම්පාදනය කිරීම නැමැති හේතු ප්‍රත්‍ය. එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් සදාකාලික නෑ. වහා වෙනස් වෙනවා. වෙනස් වුනහම ආයෙ ඒවා සම්පාදනය කරන්න ඕනේ. ආයෙත් වෙනස් වෙනවා. ආයෙත් සම්පාදනය කරන්න. ඉතින් පොටිවලේ ගියල්ලා ගත්තා වගේ මේක ඉවරයක් නෑ. දැන් කල්ප කාලාන්තරයක් අපි මේ විදිහට මේ පංචස්කන්ධයක් ලබමින් ඒ පංචස්කන්ධයට ආවතේව කරලා තිනවා. කවලා, පොවලා, පිරිසිදු කරලා, නිදි කරවලා, ඇඳුම් අඳවලා, නඩත්තු කරලා. ඔන්න ඒ කය අහෝසි වුණාට පස්සේ යලිත් අපි පංචස්කන්ධයක් ලබනවා. ඊට පස්සේ ඒ පංචස්කන්ධය නඩත්තු කරන්න, විශේෂයෙන් ඒ කය නඩත්තු කරන්න, රූපේ නඩත්තු කරන්න අපි ගොඩාක් වෙහෙසිලා තියෙනවා. රූපේ විතරක් නෙමෙයි අපේ මනසින් ඉල්ලා සිටින මනෝභාවයන්, චේතනාව ප්‍රමුඛ සංඛාර ධර්මයන් ගොඩනගන්නට අපි බොහෝ වෙහෙසිලා තියෙනවා. මනසින් ඉල්ලා සිටින දේ, කයින් ඉල්ලා සිටින දේ දෙන්නත් ඕනේ. ඒ කියන්නේ කුසගින්න, පිපාසාව ආදී මනසින් තෘෂ්ණාවෙන් ඉල්ලා හිටින දේ සම්පාදනය කරන්නත් ඕනේ. ඉතින් ඒකත් සම්පාදනය කරනවා, මේකත් සම්පාදනය කරනවා. ඔහොම කරමින් ඉඳලා මැරුණහම තවත් පංචස්කන්ධයක් ලබනවා. ඒ පංචස්කන්ධයේ විසින් ඉල්ලා සිටින දේ සම්පාදනය කරන්න ඕනේ. මේ විදිහට සසර ගමනේ කෙලවරක් නැතිව අපි කොතෙක් කාලයක් ගත කළත් ඒ නැවත නැවත ගොඩනගන දේ වහා භාවයටපත් වෙනවා, වෙනස් වෙනවා, අන්තිමට ඉතිරි වෙන කිසිවක් නැහැ. මෙන්න මේකයි නින්දිත වූ හිස් ගතියයි කියලා හඳුන්වන්නේ. එතකොට එනිසයි මේ සසර ගමන තේරුමක් නැත්තේ, අර්ථ ශුන්‍ය වෙන්නේ. අන්න ඒ විදිහටයි ආර්යයන් වහන්සේලා දුක දකින්නේ. එහෙම දකිනකොට තමයි අර අමාරුව කැක්කුම පීඩාව කියන දුක් වේදනාව පමණක් නෙමේ මේ සැපයයි සුවයයි සහනයයි ප්‍රණීත බවයි ඉන්ද්‍රිය පිනවීමයි කියලා ආස්වාදනීය වශයෙන් අපි හඟින දේත් දුක්ඛ ධර්මයක්මයි. ඇයි ඒ? ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා වෙනස් වෙනවා, වහා බිඳී යනවා. සදාකාලික නැහැ. එතකොට ඉපිද නිරුද්ධ වුණාම ඉතිරි වෙන කිසිවක් නැහැ. එතකොට දිගු කලක් වෙහෙසිලා උනන්දු වෙලා අපි ගොඩනැගුවයි කියලා ඇති දෙයක් නැහැ. එක් භවයක අපි අර විදිහට කය නඩත්තු කරනවා. ඒ කය අහෝසි වෙලා තව කයක් ලැබුණාම ආයෙ මුල ඉඳන් ඒක නඩත්තු කරන්න වෙනවා. ඒ කයේ නිරෝගී බව පිණිස උනන්දු වෙන්න වෙනවා. ඒ කය සුවපත් කරන්න, සතප්පවන්නට, ඊළඟට සෝදලා පිරිසිදු කරන්නට, කෑම කවන්නට. ඉතින් හැම භවයකම මොහොම කයක් ලබාගෙන ඒක නඩත්තු කරනවා. ඒක ඉවර වෙනවා, ඊළඟට තව එකක් හම්බ වෙනවා. අපි සේවකයෝ වගේ මේවා නඩත්තු කර කර යන්නට ඕන. එතකොට එහි අවසානයේ ඉතිරි වෙන ලැබෙන කිසිවක් ඇත්තේ නැහැ. එක් භවයක ධනය හම්බ කරනවා, වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන මිල මුදල් හම්බ කරනවා, ගෙවල් දොරවල් හදනවා. මරණයටපත් වෙනකොට ඒවා අභාවයට, අපි අභාවයට යනකොටම ඒවා අපට අහිමි වෙනවා, වෙනත් අයට හිමි වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ භවයේ ඉපදුන පස්සේ ආය මුල ඉඳන් ඉගෙනගෙන ආය හරි හම්බ කරලා ආය ඉඩ කඩම් අරගෙන ගෙවල් දොරවල් හදනවා. මරුණයින් පස්සේ ඒ ටිකත් ඉවරයි, ආය මුල ඉඳන් හම්බ කරන්න. ඒතකොට ඉවරෙකුත් නැහැ. ඒක කලයි කියලා අපිට සසරේ ලැබිච්ච කිසි දෙයක්ුත් නැහැ. දැන් අනන්ත සසරේ අපි කොච්චර හම්බ කරලාද, කොච්චර ඉඳ කඩම් වලට අයිතිවාසිකම් කියලාද, දැන් ඉතිරි වෙලා තියෙන්නේ මොනවද? මේ ජීවිතේ අපි මනසින් අල්ලාගත්තු දෙයක් විතරයි. මැරෙනකොට ඒ ටිකත් නැති වෙනවා. ආයෙත් ඊළඟ භවයක උපදිනකොට අපි කිසිවක් අයිති නැතුවයි උපදින්නේ. ආයෙ අපි ඒවා අයිති කරගන්නට වෙහෙසෙනවා. ආයෙත් ඒවා අහිමි වෙනවා. මේ විදිහෙන් බලනකොට හට ගැනීම, බිඳීම් කියන මේ කරුණු දෙක නිසා සියල්ලෙහි નિසරු බව තීරණය. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, නමුත් අපි කුසල් කරගන්න ඕනේ. ඒ කාලබීලා ඉන්නවා විතරක් නෙමෙයිනේ. කුසලය කියන්නේ පින්නතුනේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංස්කාර ධර්මය. කුසල ධර්ම, අකුසල ධර්ම, මේ සියල්ල සංස්කාර ධර්ම. ඒවා තමයි රූප, වේදනා, සංඛාර. සංඛාර කියලා හැඳින්වුවේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කුසල්, අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල්, ආනෙන්ජාභි සංඛාර කියන්නේ අරූපාවචර ධාන කුසල්. එතකොට මේ කවර කුසලයේ උපදවා ගත්තත්, අරූපාවචර ධානයක් උපදවා ගත්තත්, ඒකට નિયમિત බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එහි ආයු කාලය අවසන් වෙනකොට එතන ඉවරයි. ආයෙත් ඉතින් පහළට ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මනස සකසගත්තොත් යහපත් තැනක උපදින්නට පුළුවන්. ඉතින් එතන යලි පංචස්කන්ධයක් හෝ නඩත්තු කරන්නට වෙනවා. ඒක නඩත්තු කරලා ඉවරනකොට ආයෙත් මේ විදිහට ඒ අපි ගොඩනගා ගන්නා වූ කුසලයත් සදාකාලික නැහැ. කාමාවචර කුසලයක් කරගත්තොත් ඒකෙන් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා, දිව්‍ය ලෝකෙ උපදිනවා, සැප සම්පත් ලබනවා. ඒ සැප සම්පත් ලබනකොට ඒවා ඒ කුසලය වැය වෙනවා, ක්ෂය වෙනවා, අහෝසි වෙනවා. ඒක සදාකාලික නෑ. මොකද ඒකත් හේතුප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරයක්. ධනය හරි හම්බ කළාම අපිට එක් භවයක සුවසේ ඉන්නට පුළුවන්. හැබැයි සුව විඳින්නට ඒ ධනය වැය කරන්න ඕනේ. වැය වෙනකොට තමයි අපිට සුවේ පහසුව ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ ධනය ඉවර වුණාම ආය හම්බ කරන්න ඕනේ. ආයෙත් ඒවා වැය වෙනවා. එතකොට ධනය හම්බ කළාම එක් භවයක සුවසේ ඉන්නට පුළුවන්. කුසලය ජනිත කරගත්තාම ආත්ම භව කිහිපයක සුවසේ ඉන්නට පුළුවන්. හැබැයි අර ධනය වගේම ඒ කුසලය ක්ෂය වෙලා වැය වෙලා විපාක දීලා අවසන් වුණාට පස්සේ මොකුත් නැහැ. ආයෙ මුල ඉඳන් කුසල් කරන්නට වෙනවා. ආයෙත් ඒක විපාක දුන්නහම ආයෙත් අවසන් වෙනවා. නැවත මුල ඉඳන් කරන්නට වෙනවා. අර එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහමග වඩිනකොට කරිරලක් දැකලා සිනහ පහල කරන ආනන්ද හැඳුරෝ විමසනවා ඇයිද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ විමසනවා ආනන්ද මේ කරිරලේ කොච්චර විතර කඩි ඇතිද? ස්වාමීනි ගණන් කරන්න අපහසුයි. බුදුරජාණන් වහන්සේ හිදි දේශනා කරනවා ආනන්ද මේ සසරේ ස්වභාවය බොහොම ආශ්චර්යයි. මේ කඩි රැලේ එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවිච්ච කෙනෙක්. එතකොට සක්විති රජ වෙන්නට මේ දානයක් දීලා බණක් අහලා විතරක් හරියන්නේ නැහැ. දස කුසල් වැඩෙන්නට ඕන. එහෙම වැඩිලා මුළු පෘථුවියටම අධිපති වෙලා නමුත් ඒ කුසල කර්මය විපාක දීලා අවසන් වුණාට පස්සේ මනුලෝව නැවතිලත් නැහැ. අඩුතරමින් තිරසන් ලෝකේ නැවතිලත් නැහැ. පුරා කුහුඹුවන් මට්ටමට ඇද වැටිලා. ඉතින් නැවත කුසල් කළොත් නැවත සුඛ විපාක විඳින්නට පුළුවන්. ඒව අවසන් වුණාම ආපහු මොකුත් නැහැ. මෙන්න මේකයි නින්දිතෝ හිස් ගතිය කියන්නේ. දුක්ඛ කියලා කියන්නේ ඒකයි. එතකොට අමාරුව කැක්කම විතරක් නෙමේ සනීපයයි සුවේයි කියලා අපිට දැනුණා වුණාට ඒකත් හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා වෙනස් වෙනවා. අන්නේ කියන nissarattway අපට වැටහුනොත් විතරයි මේක තේරුමක් නැහැ. මේකෙන් මිදෙන්නට ඕන, මේකෙන් නිදහස් වෙන්නට ඕන, මේක අත්හැර දමන්නට ඕන කියන අදහසක් එන්නේ. ඒ අදහස ඇති වුනොත් තමයි ඒ තැනත්තාට නිර්වාණගාමිනී මාර්ගයට බැස ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර අමාරුවෙන් කැක්කුමෙන් මිදෙන්නට, පීඩාවෙන් මිදෙන්නට අපි දඟලනකොට අපි නොදැනුවත්වම නැවත සුඛය පහසුව කෙරෙහි බැඳෙනවා. ඒ සුවය පහසුව ඇති වෙන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන්මයි. එතකොට ඒක යලි අභාවයටපත් වෙනවා. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක දකින්නේ සංකත විපරිණාම කියන මේ ලක්ෂණ වලින් ප්‍රධාන වශයෙන්. ඊළඟට තව ලක්ෂණ දෙකක් තියෙනවා. පීලන සන්තාප. පීලන කියන්නේ පීඩාව. පීඩාව කියන්නේ මේ වේදනාවෙන් දැනෙන එක විතරක් නෙවෙයි පින්නතුනේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මිටියක් අරගෙන කවුරු හරි අපේ ඔළුවට ගැහුවොත් අපට තද බල දුක් වේදනාවක්, කායික දුක්ඛයක් ඇති වෙනවා. ඒ මිටියම අරගෙන අපි හිතමු ගලකට ගැහුවොත්, එහෙම නැත්නම් බිත්තර කටුවකට ගැහුවොත් අර අපේ ඔළුවට දැනුණ වගේම පීඩනයක්, කම්පනයක් එතනත් සිද්ධ වෙනවා. එතකොට අපේ කය හා බද්ධ වෙලා විඥානයක් පවතින නිසා අපට ඒක වේදනා ස්වරූපයෙන් දැනෙනවා. විඥානේ වේදනාව කියන්නේ කයේ ප්‍රශ්නයක් නෙමෙයි. වේදනා කියලා කියන්නේ සිතේ ජනිත වෙන චෛතසිකයක්. එතකොට අපට සිතක් තියෙන නිසා තමයි වේදනාවෙන් එහි ප්‍රමාණය හඳුනාගන්නේ. දැන් අර ගලට බිත්තර කටුවට විඥානයක් නොතිබුණු නිසා ඒකේ පීඩාව කොතෙක්ද කියලා මැනගන්නට විදිහක් නැති වුණා. විදිහක් නැති වුණාට ඒ මිටියෙන් ගලකට ගැහුවහම ඒ ගල පුපුරන්නේ, ඒ ගල බිඳෙන්නේ, ඒ ගල දෙදරා යන්නේ, ඒ ගල තුල ඒ රූප කලාපයන්හි කම්පනයක් ඇති වෙන නිසා අර වේගයයි හැපීමයි එක්කම. එතකොට හිස් කට්ටට ඒ පහර වැදුනහම ඇති වෙන පීඩණය අපට දැනෙනවා විඥානය නිසා. අර ගලට ගැහුවහම ඇති වෙන පීඩණය අපිට දැනෙන්නේ. ඒකටත් යම්කිසි මීටරයක් හයි කළොත් යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන්. නමුත් අපට අමාරුවක් හැටියට දැනෙන්නේ නැහැ. ඒක අපේ සිතින් ස්පර්ශ කරන්නේ නැති නිසා. ඉතින් සිතින් ස්පර්ශ කළත් නොකළත් ඒ මිටියෙන් පහර වැදුනහම අපේ හිසේ ඇති වෙනා වගේම පීඩාවක් අර පාෂාණයට පහර දුන්නහම එතනත් ඇති වෙනවා. ඒ රූප කලාප අතර ඇති වෙන කම්පනය, ඒ පීඩන. එතකොට මේ විදිහට ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් පීඩා විඳින ගතිය. දැන් අපි හිතමු කඩදාසියකට ගිනි තිබ්බහම ඒ තේජෝ ධාතුව විසින් අර රූප කොටාෂ දවනවා. එහෙම නැත්නම් ඒ තේජෝ ධාතුව විසින් අර රූප පරම්පරාව තවදුරටත් පවතින්නට නොදී එහි යම්කිසි විකෘතියක් ඇති කරනවා. ඒකට සීතෝෂ්ණාදීන් විකෘති වෙනවා. වායෝ ධාතුව, ආපෝ ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව කියන මේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන මේ සමස්ත රූප කොටාෂයන් ඊට ප්‍රතිවිරුද්ධ රූප කොටාෂයන්ගෙන් පීඩාවටපත් වෙනවා. ඒක මේක අපිට සිතින් හඳුනා ගන්න පුළුවන් වුණත් බැරි වුණත් හැමතැනකම එය සිද්ධ වෙනවා. එතකොට අන්නේ ඉපදීම සහ බිඳීම ඇත්තට මේක වෙන කවුරුවක් කරනව නෙමෙයි විවිධ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ પરම්පරාව බිඳී යනවා. දැන් හටගත් නාම ධර්මයේ හෝ රූප ධර්මයේ බිඳී යන්නට වෙන හේතුවක් තියෙන්නට ඕනේ නැහැ. හටගත් තැනම බිඳී යනවා. ඒක හඳුන්වනවා අනිත්‍ය ධර්මයයි. හටගත් තැනම බිඳුනට එහි પરම්පරාව ඉදිරියට පවතිනවා. අන්න ඒ પરම්පරාවත් අහෝසි වෙනවා අර ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට ගත්තාම කඩදාසි කොළයක් තියෙනවා නම් ඒ කඩදාසි කොළය ස්ථිර එකක් නෙමේ. ඒකේ පවතින රූප කොටාස වහා ජනිත වෙනවා, වහා බිඳී යනවා, නැවතත් ජනිත වෙනවා, නැවතත් බිඳී යනවා. එතකොට බිඳෙන රූප කොටාස වෙනුවට යලි යලි රූප කොටාස හටගන්න. ඒ නිසා තමයි අපිට කඩදාසිය ඒ විදිහෙන්ම තියනවා වගේ පෙනෙන්නේ. එතකොට රූප කලාපයන් එහෙම නැත්තම් ඒ පරමාර්ථ ධර්මයන්ගේ බිඳී යාමට වෙන හේතුවක් තියෙන්න ඕන නැහැ. ඒක බිම වැටෙන්නට හෝ ගිනි තියන්නට ඕනේ නැහැ. හටගත් තැනම බිඳෙනවා. ඒක තමයි අනිත්‍ය ධර්මය. හැබැයි ඒක අනිත්‍ය වුණාට එහි પરම්පරාව දිගින් දිගට පවතිනවා. යලිත් හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙනවා, යලිත් බිඳී යනවා, යලිත් ජනිත වෙනවා. එතකොට අපිට එක වගේ තියනවා කියලා පේනනවා. අන්න ඒ પરම්පරාවට බාධා පැමිණෙනවා ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන්. ඒකට අපි තේජෝ ශක්තිය එකතු කළාම අර අභිනවයෙන් පැමිණෙන තේජෝ ධාතුව නිසා අතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප කොටාසයන්ගේ එහි තිබුණු සමතුලිත බව නැති වෙලා යන. අර අලුතෙන් මතුවෙච්ච අධික තේජෝ ධාතුව නිසා. එතකොට එතනින් එහාට අර කඩදාසියේ ස්වරූපයෙන් රූප කොටාස ජනිත කරන්නට බෑ. එතනින් එහාට අලු හැටියට තමයි ඒ රූප කොටාස ජනිත වෙන්නේ. එතකොට අපි කියනවා ඔන්න කඩදාසියට ගිනි තිබ්බහම ඒක අලු වුණා. කඩදාසිය අලු වුණා නෙමෙයි. එතෙක් කඩදාසිය හැටියට ජනිත වෙමින් පැවතුණු රූප පරම්පරාව අර තේජෝ ධාතුවේ පැමිණීම නිසා ඒ විදිහින් පවත්වාගෙන යන්නට නොහැකිව වෙනස් ආකාරයකට පත් වුණා. අපි මේක තේරුම් ගන්න උදාහරණයක් ඇටියට මෙහෙම කිව්වොත් අපි හිතමු පිටි, ලුණුයි, බටරුයි මේවා දාලා පුළුස්සලා ගත්තහම එහෙම නැත්නම් එකට තව යීස්ට් ආදී ඒ එකතු කරන දේවල් දාලා ගත්තහම ඔන්න පාන් තකසන්නට අවශ්‍ය මිශ්‍රණය අපි හදාගන්න. හදාගෙන දැන් මේ පැත්තෙන් මිශ්‍රණය යොදනවා, අනිත් පැත්තෙන් පිලිස්සලා පාන් එළියට එනවා. ඊට පස්සේ අපි මේකට සීනි එකතු කරනවා. හැනි රස එකතු කරනවා. එකතු කළාට පස්සේ තව බටර් ටිකකුත් වැඩිපුර එකතු කරනවා. එකතු කළාම දැන් අනිත් පැත්තෙන් එන්නේ පාන් නෙමේ, ඒනෙකට අපි බනිස් කියලා කියනවා. ඇයි ඒ? දැන් පාන් හදන්නට අවශ්‍ය සාධක ටික තියෙන තාක්කල් එළියට එන්නේ පාන්. ඒ හේතු ප්‍රත්‍යයෙන් අපිට ලැබෙන්නේ පාන්. ඒකට අමතර හේතුවක් වෙනස් හේතුවක් එකතු කළාම අර පාන් හැදි හැදි තිබිච්ච ස්වභාවය වෙනස් වෙලා ඊට පස්සේ අපි ඒකට බනිස් කියලා කියනවා. එතකොට මේ වෙනස් වුනේ මොකක් නිසාද? අපි වෙනත් සාධකයක් එකතු කළාම අර මුලින් තිබුච්ච ප්‍රතිඵලය වෙනස් වුණා. අන්න ඒ වගේ තමයි අර මුලින් තිබිච්ච පාන් බනිස් බවට පත් වෙනව නෙමෙයි. ඒ හේතු ප්‍රත්‍යයෙන් පාන් හැදුනා නම් බනිස් හැදෙන්නට අවශ්‍ය හේතු ප්‍රත්‍ය එකතු කළාම එතනින් එහාට මුලින් හැදිච්ච පාන් බනිස් බවට පත් වෙනව නෙමෙයි, අභිනව හේතු ප්‍රත්‍යයෙන් තමයි ඊට පස්සේ බනිස් හැදෙන්නේ. අන්න ඒ වගේ මුලින් කඩදාසිය හැටියට ජනිත වෙමින් තිබුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණගන්ධ රසෝජා කියන මේ රූප කලාප ටිකක් තියෙනවා නම් ඒවා එක්තරා ස්වරූපයකින් ජනිත වෙමින් බිඳෙමින් පැවතුණා. ඒකට තේජෝ ධාතු එකතු කළාට පස්සේ දැන් අර තත්ත්වය වෙනස් වුණා. අර පාන් හැදෙන්නට අවශ්‍ය සාධක වලට තවත් එකතු කරලා බනිස් හැදෙන්න සාධක ගොනු කළාම පාම් වෙනුවට බනිස්ස දෙන්නා වගේ අර කඩදාසිය හැටියට තිබුණු රූප කොට්ටාස වෙනුවට අලු හැටියට පෙනෙන රූප කොට්ටාස එතනින් එහාට ජනිත වෙයි. එහෙම නැතුව කඩදාසිය අලු බවට පත් වුණා නෙමේ, කඩදාසිය හැටියට ඇති වුණු රූප කොට්ටාස එහිම බිඳී ගියා. දැන් මේ අලු හැටියට අපට පෙනෙන්නේ ඉන් පසුව ජනිත වෙන අභිනව රූප කොට්ටාස වෙනස් ආකාරයකින් ජනිත වෙයි. එතකොට මෙන්න මේ විදිහට හැමතැනකම හටගත් නාම රූප ධර්ම එහිම බිඳී යනවා. එහි පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යනකොට බාහිර හේතුන්ගෙන් එය විපරිණාමයට පත් වෙනවා. එතකොට අනිත්‍ය කියලා කියන්නේ හටගත් ධර්මයේ එහිම නිරුද්ධ වීම. විපරිණාමය කියලා කියන්නේ ඒ හටගත් ධර්මයේ නැවත නැවත ගොඩ නැගෙමින් එහි ක්‍රියාත්මක වෙන පරම්පරාව විකෘතියට පත්වීම, වෙනස් වීම තමයි විපරිණාම කියලා හඳුනාගන්නේ. මෙන්න මේ විදිහට මේ සමස්ත ලෝකයම, මේ නාම රූප ධර්මයන් සියල්ලක්ම අනිත්‍ය ස්වභාවයට, විපරිණාම ස්වභාවයට පත් වෙනවා. එතකොට ඒවාෙහි යම් පීලන සංతాප ගති ලක්ෂණ මතුවෙනවා. ඒ පීලන සංతాපයන්ට ලක් වෙන්නේ ඇයි? සංකත වූ ධර්ම හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඉතින් මේක තමන්ට දැනුණා වුණත් නොදැනුණා වුණත් මේ ගහ කොළ ගේ දොර ඉඩ කඩම් මේ සියල්ලක් තුල මේ ක්‍රියාවලිය හැම මොහොතකම සිද්ධ වෙනවා. ආරයන් වහන්සේලා දුක හැටියට දකින්නේ අන්න ඒ කාරණයයි. එතකොට තමයි උන්වහන්සේලාට වැටහෙන්නේ මේ අමාරුව කැක්කුම පීඩාව කියන தත්ත්වය පමණක් නෙමේ, සුවය පහසුව ආස්වාදයේ කියන හැඟින දේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා, නිරුද්ධ වෙනවා. එය නැවත නැවත ගොඩනගනවා. ඒ නැවත නැවත ගොඩනැගුවා වුණාට අතිරේක බාහිර හේතු ප්‍රත්‍යයෙන් එය විපරිණාමයටපත් වෙනවා. මෙසේ හටගත් දේ ඒ හේතුන්ගේ අභාවයෙන් බිඳී ගියාම කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. මේ විදිහට නැවත නැවත ගොඩනගමින්, නැවත නැවත බිඳී යමින් පවත්වන මේ ලෝකය, මේ පංචස්කන්ධය කිසිම අර්ථයක් නැති අර්ථ ශූන්‍ය හිස් ධර්මයක් කියන බව හරියට වටහා ගැනීම තමයි දුක්ඛ, එහෙම නැත්නම් දුක අවබෝධ කිරීමයි කියලා හඳුන්වන්නේ. තොර ඒ විදිහට දුක අවබෝධ කරගත්තොත්, එහෙම නැත්නම් මේක දුකයි, මේක නිසරුයි කියලා වැටහුනොත් තමයි මේ නිස්සාර දේ තව තවත් පවත්වා ගන්නට, තව තවත් නඩත්තු කරන්න, තව තවත් ලබන්න. දැන් ලැබිලා තියෙන කය අපට පවත්වා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි මරණයටපත් වෙනකොට තව දුරටත් ජීවත් වෙන්න ඕන, පවතින්න ඕන කියන අදහස නිසායි අපි යලිත් උපදින්. මැරෙනකොට අපි හැමවම තුල අරහත්ත්වයටපත් වෙලා නැතිනම් තව දුරටත් පැවතීමේ අදහස තියෙන. ඒකට තමයි භවතණ්හාව කියන්නේ. භවතණ්හාව කියන්නේ ඊළඟ භවයේ උපදින්නට ඕන කියන කාරණේ නෙමෙයි. ඊළඟ භවයක් පිළිබඳ අදහස අපේ දැනුමත් එක්ක ඇති වෙන කාරණයක්. ඊළඟ භවයේෙහි උපදින්නට ඕනද නැද්ද කියලා වර්තමානයේ ගොඩක් දෙනෙකුගෙන් අහුවොත් හුඟක් දෙනා කියන්නේ ආයෙනම් උපදින්නට ඕන නැහැ. ආය උපදින්න ඕන නැහැ කිව්වට එයා උපදිනවා. ඇයි? භව තණ්හාව තියෙන නිසා. එහෙනම් මොකද්ද භව තණ්හාව කියන්නේ? ඊළඟ භවයක ඉදීම පිළිබඳ කතාවක් නෙමේ. මැරෙන මොහොත වෙනකොට තව මොහොතක් හෝ ජීවත් වීමේ කැමැත්ත, ඒක තිරිසන් සතාට පවා තියෙනවා. ඊළඟ භවයේ උපදින්නට ඕන කියන අදහසින් නම් අපි උපදින්නේ තිරිසන් සත්තු උපදින්න විදිහක් නැහැ. මොකද ඒ සත්තුන්ට ඊළඟ භවයක් ගැන අදහසක් නැහැ. නමුත් ඒ සත්වත් උපදින්නේ කුමක් නිසාද? ඊළඟ භව කතාව නිසා නෙමේ. මැරෙන මොහොත වෙනකොට තවදුරටත් ජීවත් වීමේ ඕනෑකම තියෙනවා. ඒ ජීවත් වීමේ ඕනෑකම තියෙන නිසා මෙහි නිරුද්ධ වෙන විඥාණය යලිත් අරමුණක් ගනිමින් ජනිත වෙනවා. ඒක තමයි නැවත හට ගැනීම, පුනර්භවය, පුනරුත්පත්තිය, ප්‍රතිසන්ධිය ආදී විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඒ චිත්ත පරම්පරාව මෙහි නිරුද්ධ වෙනවා, යලිත් ජනිත වෙනවා. ඇයි ජනිත වෙන්නේ? තවදුරටත් පවතින්නට කැමති නිසා. දැන් එතන විඥානයේ විතරක් ජනිත වෙලා නවතින්නේ. කාම ලෝකේ නම් පංචස්කන්ධයක්, රූප ලෝකේ නම් පංචස්කන්ධයක් ජනිත වෙනවා, අරූප ලෝකේ නම් ස්කන්ධ හතරක්, අසඤ්ඤ තලේ නම් එක් ස්කන්ධයක්, රූපස්කන්ධේ පමණ ජනිත වෙනවා. ජනිත වෙලා පවත්වනවා. අර සංසාරයේ කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුව සැප දුක් විඳිමින් යලිත් කුසල කර්ම ජනිත කරමින් පවතිනවා. එතකොට දැන් නැවත නැවතත් මේ පංචස්කන්ධය පවත්වන්නට නඩත්තු කරන්නට යලිත් පංචස්කන්ධයක් ජනිත වුනේ කුමක් නිසාද? භව තණ්හාව නිසා. එතකොට මරණයෙන් මෙය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නට નિયමිත වුණත් මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙන සැනින් යලි ජනිත වෙන්නේ ඇයි? අපේ තෘෂ්ණාව නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමස්ත දුක්ඛස්කන්ධයම සසරේ පවතින්නේ නඩත්තු වෙන්නේ යලි යලි උපදින්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. එතකොට දුක්ඛ සත්‍ය, ඒ දුක උපදවන හේතුව තණ්හාවයි කියලා හඳුනා ගැනීම සමුදය සත්‍යයි. එතකොට මේ අර්බුදය වෙනස් කරන්න, අහෝසි කරන්න නම් තියදි විනාසාගත්තයි කියලා මේක නවතින්නේ නැහැ. මොකද ජීවිතය මෙතනින් අහෝසි වෙනකොට යලිත් ජනිත වෙනවා. තියදි විනාසා ගන්නා පුද්ගලයාත් ජීවිතේ නැති කරගන්නේ ජීවත් වීම වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන නෙමෙයි. Taman කැමති විදිහට ජීවත් වෙන්නට නැතිකම නිසා. එහෙම නැත්නම් අන් අයට විරෝධතාවය දක්වන්න, අන් අයට පීඩාව ඇති කිරීමේ අදහසෙ. එතකොට මරණ මොහොතේදී ඒ තනත්තා දඟලන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න. එහෙමනම් අපි නැවත නැවත ජනිත වෙන්නේ සසරේ පවතින්නේ තණ්හාව නිසායි. ඒ භව තණ්හාව ජනිත වෙන්නේ ඇයි? කාම තණ්හාව නිසා. කාම තණ්හාව කියන්නේ කැමති දේවල් ආස්වාදනය කිරීම. කැමති දේවල් ආස්වාදනය කරන්නට ආස්වාදනීය හැඟීමක් තියෙන නිසා තමයි තව මොහොතක් හෝ ජීවත් වෙන්න ඕන, පවතින්න ඕන කියලා හිතෙන්නේ. එතකොට ඒ කාම තණ්හාව, භව තණ්හාව අහෝසි කළොත් තමයි ඒ තනත්තාට මේ සසර ගමන නිමා කරන්නට පුළුවන්. ඒ තණ්හාව අහෝසි කරන්නට නම් තණ්හාවට පදනම් වූ අවිද්‍යාව දුරු කරන්නට. තණ්හාව පවතින්නේ නිකන් නෙමෙයි, අවිද්‍යාව නිසා. කොහොමද අවිද්‍යාව? අර සංස්කාර ධර්මයන්ගේ දුක නොපෙනෙන ගති. අමාරුව කැක්කුම වේදනාව අපටත් දැනෙනවා, තිරිසන් සතාටත් දැනෙනවා. ඒකෙන් ගැලවෙන්න අපිත් උත්සාහ කරනවා, තිරිසන් සතුනුත් උත්සාහ කරනවා. හැබැයි සුඛය, ආස්වාදය, සැපය කියන එකත් දුක්ඛ ධර්මයක් කියලා අපට පෙනෙන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාවෙන් වැසී පවතින නිසා. ඒතර විද්‍යාව හෙවත් ප්‍රඥාව අවදි කරන්න තමයි අපට දැනෙන්නට ගන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ. මේ සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය. එවන් නිසරු ධර්මයෝය. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන, ඉපදීන් බිඳින් දෙකෙන් පෙළෙනවා. මේ ගති ලක්ෂණ නිසා දුක්ඛ වේදනාව පමණක් නෙමේ සුඛ වේදනාවත්, අකමැති දේවල් විතරක් නෙමේ කැමති වෙන දේවලුත් සියලු සංස්කාරයන්ම දුක්ඛ ධර්මයෝය කියලා අපිට වැටහෙන්නේ ප්‍රඥාව අවදි වෙනකොට. අන්න ප්‍රඥාව අවදි වෙන්න අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන්න තෘෂ්ණාව ක්ෂය වෙනවා. යම් දිනක සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු කරන්නට අවශ්‍ය ප්‍රඥාව අවදි කරන්න පුළුවන් නම් එතනදී සමස්ත තෘෂ්ණාවම ප්‍රහාණය වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය වෙනකොට සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙනවා. ඒ තනත්තාගේ භව ගමන නිමා වෙනවා. එය තමයි පංචස්කන්ධයෙන් මිදීම, කෙලෙස් ධර්ම වලින් මිදීම, සසරින් මිදීම, නිවන් දැකීම කියලා කියන්නේ. ඉතින් එතනට පැමිණෙන්නත් නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී මේ ගුණාංග දියුණු කරන්නට ඕන. එයයි මඟ කියලා මේ විදිහට බුදුවරු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ලෝකයට පැහැදිලි කළා. එය අවබෝධ කිරීමට යොමු වීම තුළින් තමයි, ඒ පිළිබඳව යම්කිසි වැටහීමක් ඇතිවීම තුළින් තමයි අපි නිර්වාණ ගාමිනී මාර්ගයට බැසගන්නේ. ඉතින් එතනට බැසගන්නට මේ දුකයි කියලා නිවැරදිව හඳුනා ගැනීම, අර තිරිසන් සතුන්ටත් ආවේනික දුක්ඛ වේදනාව දැන ගැනීම නෙමෙයි, ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරයෙන් දුක හඳුනා ගැනීම අවශ්‍යයි. ඒ දුක යලි යලි ජනිත වෙන්නේ තෘෂ්ණාව නිසායි කියන බව වටහා ගැනීම අවශ්‍යයි. අපිට හිතෙන්නේ සැප ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා කියලා. එතකොට ඒ නිසා තෘෂ්ණාවෙන් නැවත නැවත දේවල් එකතු කරන්න, පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ තෘෂ්ණාව වැඩි වෙන තරමට සැප වැඩි වෙනවා වගේ ගතියක් අපට දැනෙන. ඇයි? අවිද්‍යාව නිසා. ඒ තෘෂ්ණාව වැඩි වෙන දුක වැඩි වෙනවා කියලා වටහා ගන්නට පුළුවන් වුණොත් තමයි ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක්ඛය දකින්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව නොවැටහෙන ගතිය අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා අපි නිවන් මගින් බොහෝ දුරස් වෙනවා. නිවන් මඟට බැස ගන්නට නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් වැටහීමක් අපිට තියෙන්න ඕනේ. ඒ වැටහීම සොයඥාණයෙන් ඇති කරගන්න පුළුවන් දෙදෙනයි ලෝකේ ඉන්නේ සම්මා සම්බුද්ධ සහ පච්චේක බුදු. නමුත් පච්චේක බුදුවරු ඒක අවබෝධ කරගත්තට ලෝකෙට දේශනා කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සම්මා සම්බුදුරු පමණයි එය ස්වඥාණයෙන් අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට සමත් වෙන්නේ. එහෙම දේශනා කරන්නට ක්‍රියාත්මක වෙන කෙනෙක් හිටියොත් විතරයි ශ්‍රාවකයන් හැටියට අන් අයට ඒවා අහලා දැනගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා නිවන් මඟට බැස ගන්නට බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් අවශ්‍යයි කියලා දේශනා කරනවා. සත්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපද. තොර සත්පුරිස සංසේවෝ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් වැටහීමක් ඇති කරගෙන ලොවට කියා දෙන කෙනෙක් අපට හමු වෙන්නට ඕන. ඉතින් ඒ බඳු සත්පුරුෂයන් අතර ලෝකේ ප්‍රධානම සත්පුරුෂයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලොව පහළ වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ කාරණේ ලොවට හෙළිවෙන්නේ. මේ දුකයි මේ දුකට හේතුවයි මේවා ලෝකයට විවෘත වෙන්නේ සම්මා සම්බුදුරුන්ගේ පහළ වීමෙන්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති මහා සත්පුරුෂයා මහා කල්යාණ මිත්‍රයා නිසා අවශේෂ සත්පුරුෂයෝ ගොඩ නැගෙනවා. ඒ නිසා බුදු කෙනෙකුන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ මේ චතුරාර්ය සත්‍ය අහලා දැනගන්නට ලැබුණොත් තමයි අවශේෂ ජනතාවට නිවන් මගට බැස ගන්නට මඟ විවෘත වෙන්නේ. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය නිර්වාණගාමිනී මාර්ගයට උපනිශ්‍රය වෙන අත්‍යවශ්‍ය කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර සත්පුරුෂයා කියන්නේ තමන් අයහපතින් වැළකීලා යහපතෙහි යෙදෙන, අන් අය අයහපතින් වළක්වලා යහපතෙහි යොදවන. නිවන් මඟ සඳහා විශේෂයෙන්ම සත්පුරුෂයා වැදගත් වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තමන් උනන්දු වෙමින් අන් අයත් ඒ ධර්ම මාර්ගයට යොමු කරන තැනැත්තා. ඒතර ඒ බඳු අය ඇසුරු කිරීමෙන් තමයි අපට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. සද්ධර්මය කියලා මොන මොනවා හරි අහන එක නෙමේ, මේ නිවනට උපකාර වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දේශනාවන් අහන්නට, ඒ බඳු පොතපත කියවන්නට අවස්ථාව ලැබෙන්නට. එහෙම අහන්නට කියවන්නට ලැබුණයි කියලා පමණක් ප්‍රමාණවත් නැහැ. තුන්වෙනි කාරණේ යෝනිසෝ මනසිකාරේ. ඒවා සිහියෙන් නුවණින් විමසා බලන්නට ඕන. විමසා බැලුවට කියලා ප්‍රමාණවත් නැහැ. ටික ටික ප්‍රායෝගිකව ඒවා පුහුණු කරන්නට, එහි යෙදෙන්නට, සති සම්පජඤ්ඤය දියුණු කරන්නට වෑයම් කරන්න ඕන. ඒ නිසා නිර්වාණගාමිනී මාර්ගයට බැස ගැනීමට චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම අවශ්‍යයි. ඒ සඳහා අපට කරුණු හතරක් උපනිශ්‍රය වෙනවා. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මානසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ කරුණු උපනිශ්‍රය කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීම ඇති වෙන ප්‍රමාණයටයි අපි නිර්වාණගාමිනී මාර්ගයට බැසගන්නේ. ඉතින් ප්‍රතඥණයෙක් හැටියට මේ ප්‍රයත්නය අපි සත්පුරුෂ ආශ්‍රය ලැබෙන අවස්ථාවලදී යම් ප්‍රමාණයකට උත්සාහවත් වෙනවා. නමුත් සසර ගමනේදී අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණොත්, අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණොත් අපි ඒ ගමන් මගින් ගිලිහෙන්නට පුළුවන්. එසේ කවර හේතු සාධකයක් නිසාවත් ගිලිහෙන්නේ නැති මට්ටමින් අපි නිවන් මඟට බැසගන්නේ සෝතාපන්න කියන තත්වය, සෝවාන් මාර්ගඥානය. ඒ සෝවාන් මාර්ගඥානයේ තෙක් අපට ශක්තිමත් වෙන්නට, සෝවාන් මාර්ගඥානයේ නිවන් මඟට ස්ථාවරව බැසගන්නට අත්‍යවශ්‍ය උපනිශ්‍රය වෙන කාරණා හැටියටයි බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි සංයුත්තේහි අංග සූත්‍රයේ මේ කරුණු හතර දක්වන්නේ. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති. ඉතින් මේ කරුණු ගැන සැලකිලිමත්ව තමන්ගේ ජීවිතයේ යලි යලිත් මේ දුක කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට ගැඹුරින් උත්සාහ කරමින්, අර සතාසි උපාවටත් සාධාරණ දුක්ක වේදනාව කියන තත්වෙන් ඔබට ගිහිල්ලා මේ සුඛ වේදනාව පවා සියලු සංස්කාර ධර්මයන්ම දුක්ඛ කියලා දැක්වේ කුමක් නිසාද, ඒ දුක්ඛ ලක්ෂණ මොනවද කියලා යලි යලි සොයන විමසන, ඒ දුකෙහි හේතුව සොයන විමසන කෙනෙකුට තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ප්‍රවේශ වෙන්නට පුළුවන් වෙන්නේ. එය තමයි නිවන් මඟට බැස ගැනීමයි කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා හැම දිනාටම මේ අසුදහම් කරුණු මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ නිමල් සේනාධීර පියාණන්ට සහ මානෙල් සේනාධීර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස දියණිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින්. 2023 ජූලි මාස 7 දින පරලොව සැපත් නිමල් සේනාධීර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, මීට වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු මානෙල් සේනාධීර මෑණියන්ට, එවගේ මේට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු ජොසපින් රූපසිංහ ආච්චි අම්මා ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. එවගේම සුජීවත්ව සිටින හැම දිනාටමත් ආශිර්වාද කරමින්, දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්න. හැම දිනාටම ධම්ම සම්න්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පින්කම, මේ දෙයාකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දන්න පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමේ මූලික ආරමුණ පරිදි මීට මාස 3කට පෙර නම් 2023 ජූලි මාස 7 දින පරලොව සැපත් නිමල් සේනාධීර පියාණන්, වසරකට පෙර පරලොව සැපත් මානෙල් සේනාධීර මෑණියන්, එවැගේම ජොසපින් රූපසිංහ ආච්චි අම්මා ඇතුළු මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි.